මීළඟට ගරු එස්වී රාධකිෂන් මැතිතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, අද දින මෙතන කතා කරන්න හයවැය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් පොඩි ප්‍රශ්නයක් දැනගන්න මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමා ඊයේ පෙරේදා මම හිතන්නේ නූරෙලියට ගිහිලා තිනවා. ඔබතුමා දන්නවා මේ කෘෂිකර්ම කියන්නේ බී වගාව, ඉරිඟු වගාව විතර නෙවෙයි, එළවලු වගාවත් තියෙනවා. ඉතින් මම නිතරම මෙතන සටන් කරන්නේ එළවලු වගාවට පොර ටිකක් ලබලා ලබන්න කටයුතු කරන්න කියලා. මං හිතන්නේ නූරලිය ගොවියන්ට මේ වෙනකන් ඒක සලසලා නැහැ. ඔබතුමා ගන්න පියවර මොකද කියලා අපිට පොඩ්ඩක් දැනගන්න ඕන. මොකද දැන් අද මිල කැරට් රුපියල් 400යි කොටුවෙන් ගලවන්නේ. එතකොට කොළඹට එනකොට රුපියල් 600යි. 600කට කැරට් අරගෙන සාමාන්‍ය මිනිස්සු කන්න පුළුවන්ද? ඒකට හේතුව මොකද? ඒක ඊල්ඩ් එක අඩු. ඊල්ඩ් එක අඩු හේතුව පෝර නැති නිසා, බේත් නැති නිසා තමයි මේක වෙන්නේ. ඒක නිසා මේකට ස්පෙෂල් ඇටෙන්ෂන් එකක් කරන්න, කටයුතු කරන්න.
කරු මහින්දමරුවන්.
නියෝජ්‍ය කතානායකතුමනි, තුමා මේ ප්‍රශ්නේ
වැඩි වෙලාව ගන්න එපා. මට මේක
ආගෙන මේක සාධාරණ කාරණයක්. සාමාන්‍ය සම්ප්‍රදායක් විදියට මම තුමා පහුගිය කාලෙත් එළවලු ගොවියට පෝර දීම රජය මගින් නෙමෙයි සිද්ධ කරේ, පෞද්ගලික අංශේ. නමුත් මම ඔබතුමාට කියන්න කැමතියි, රුපියල් 42000ට තිබුණ පෝර මිටිය දැන් 22000ට ඒගොල්ලම අඩු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි රජය මේ ආකාරයෙන් පෝර ලබා දීම. ඒ නිසා තමයි අපි වී ගොවියට සහ තේ ගොවියටත් බඩිරුම් ගොවියටත් ලබා දෙනවා. වගේම අපි දැනට මම උපදෙස් ලබා දුන්නා අපිට මේ අදහෙට බැරි වෙයි, අපේ පෝර සමාගම් දෙකට ඔබතුමාලාගේ ප්‍රදේශයට අවශ්‍ය වෙන අල පෝර, එළවලු පෝර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියකට යන්න කියලා. ඒ පෝර වර්ග කීපයක් මිශ්‍ර කරලා දෙන්නේ. එතකොට යම් මට්ටමක තවත් සාධාරණයක් එන සීසන් එක වෙනකොට අනිවාර්යම ලැබේ.
ජනවාරි අල කන්නට මේක ලබලා දෙන්න. එහෙම නැත්නම් අල වගා කරන්න බෑ. මොකද මේ අල මේ බීජ අල ඔන්ඩරයක් 35000ක් වෙනවා.
අපි මේ වෙනුවෙන් අපේ මැදිහත් වීම කරන. නමුත් අර එක සැරේටම ඔක්කොම දුඩංගඩක දාගත්තා වගේ මේ වැඩේ කරන්න ගියොත් අමාරු නිසා තමයි මෙතෙන්ට ප්‍රවේශ වුනේ. හැබැයි අපි ඔබතුමාලාගේ කාරණයටත් අනාගතයේදී මැදිහත්
වෙයි. හොඳයි. වරහොසලව තිටතලේ ඉන්ද්‍ර மக்கள் எதிர்பார்க்கின்ற பல்வேறு பிரச்சனைகளுக்கு மத்தியிலே இந்த நாட்டினுடைய ஜனாதிபதியாக இருக்கின்ற கௌரவ ரணில் விக்ரமசிங்க அவர்கள் புதிய அத வரவு செலவு திட்டத்தை சமர்ப்பிக்கப்பட்ட பொழுது மக்கள் எதிர்பார்த்த வரவு செலவு திட்டம் அமையவில்லை என்பதுதான் எங்களுடைய கருத்து. ஏனென்றால் மக்கள் இன்று பல்வேறு விஷயங்களிலே இன்று அவர்களுக்கு உணவு பற்றாக்குறை, அதே போல போஷாக்கு இன்மை, கல்வியிலே பின்தங்கிய நிலைமை, மின்சாரம் விலை அதிகரிப்பு, பெட்ரோல் டீசல் விலை அதிகரிப்பு, இவையெல்லாம் ஏதாவது குறையுமா என்று எதிர்பார்த்த பொழுது அதிகமாக வரியை விதித்து இந்த நாட்டினுடைய பொருளாதாரத்தை அபிவிருத்தி செய்யப்பட வேண்டும் என்ற மத்தியிலே மக்களுக்கு கிடைக்க வேண்டிய விஷயங்களை அவர் குறைத்திருக்கின்றார் என்பதுதான் எங்களுடைய கருத்தாக இருக்கின்றது. ஆகவே இந்த ஜனாதிபதி அவர்களுடைய இந்த வரவு செலவு திட்டத்தை நாங்கள் எதிர்க்கின்றோமா ஆதரிக்குமா என்ற நிலை இரண்டாவது. ஆனால் மக்களுக்கு கிடைக்க வேண்டியது கிடைக்கவில்லை என்பதை சொல்லுவது இந்த சபையிலே நாங்கள் சொல்ல வேண்டிய கட்டாயமாக இருக்கின்றது. இன்று மக்கள் பல்வேறு சிக்கல்களுக்கு மத்தியிலே வாழ வேண்டிய சூழ்நிலையாக இருக்கின்றது. அதாவது மத்திய வகுப்பிலே இருக்கின்றவர் இன்று சாதாரண கீழ் வகுப்புக்கு சென்றிருக்கின்றார். கீழ் வகுப்புக்கு சென்றவர் இன்று பிச்சைக்காரராக மாற வேண்டிய சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. ஆகவே இந்த நிலையை மாற்றுவதற்கான நடவடிக்கையை அரசாங்கம் எடுக்கவில்லை என்பதுதான் இந்த வரவு செலவு திட்டத்திலே மிக முக்கியமாக நாங்கள் சொல்ல வேண்டியது. அதிலும் நாங்கள் பிரதிநிதித்துவப்படுத்துகின்ற நூரெலிய மாவட்டத்தை மக்களை பொறுத்தளவில் மிக மோசமான சூழ்நிலையிலே அந்த மக்கள் வாழக்கூடியதை நாங்கள் கவனிக்கக்கூடியதாக இருக்கின்றது. இன்று கஞ்சாவுக்கும் கருவாவுக்கும் கொடுத்த முக்கியத்துவம் தேயிலைக்கு கொடுக்கப்படவில்லை என்பதுதான் வருத்தமாக இருக்கின்றது. கஞ்சாவட்ட கருவாக்கு என்ன சொல்றது, குருந்து வளர்த்த தீப்பு பிரமுகத்தாவே தேவல்ட்ட தீல நாக்கில தமிழ் அப்பே மெத்தனை கணக்காட்டுவும் கேண்ட கமத்தி. அதனால நான் என்ன சொல்றேன், தேயிலை உற்பத்தியை பற்றி இன்று பேசுகின்ற பொழுது காலையிலே அமைச்சர் அவர்கள் பேசும்பொழுது சொன்னார், தேயிலை விலை அதிகரித்திருக்கின்றது. தேயிலை விலை அதிகரித்ததற்கு காரணம் என்ன? ஈல்டு குறைவு. ஈல்டு குறைவதற்கு காரணம் என்ன? உற்பத்தி குறைவு. உற்பத்தி குறைவுக்கு காரணம் என்ன? அவர்களுக்கு தகுந்த உரம் கிடைக்கவில்லை என்பதுதான். ஆகவே தேயிலை விலை அதிகரிப்பது என்பதை மட்டும் நாங்கள் சொல்லிக்கொண்டு சந்தோஷப்படுவதற்காக இங்கு வரவில்லை. அவர் சொல்லுகின்றார், 1.3 பில்லியன் ஆதாயம் கிடைக்கப்பட்டிருக்கின்றது என்று தேயிலை மூலமாக வருமானத்திலே. ஆனால் அந்த தேயிலை தோட்டத்திலே வசிக்கின்ற மக்களுடைய நலனை கருதி எந்த விதமான முன்மொழிவும் இந்த பட்ஜெட்ல, அதாவது வரவு செலவு திட்டத்திலே வரவில்லை என்பதுதான் மிக வருத்தத்துக்குரிய ஒரு விஷயமாகும். அடுத்த வருஷம் 200வது ஆண்டு மலையக மக்கள், அதாவது பெருந்தோட்ட துறையிலே இருக்கின்ற மக்கள், இந்திய வம்சாவளி மக்கள் இலங்கைக்கு வந்து 200 வருஷங்கள், 2023ஆம் ஆண்டு வருகின்றது. ஆகவே இந்த 200 வருஷங்களிலே வாழ்கின்ற இந்த மக்களுடைய வாழ்க்கை நிலையை பற்றி பேசும் பொழுது எங்களுக்கு மிக மன வருத்தமாக இருக்கின்றது. இந்த சபையிலே என்னை எனக்கு முந்தி பல அமைச்சர்கள், பல வம்சாவளி மக்கள் இங்கு இருந்து இந்த சபையிலே குரல் கொடுத்திருக்கின்றார்கள். ஆனால் இதுவரைக்கும் அந்த ஒரு முடிவை கூட நாங்கள் எட்டவில்லை என்பதை பார்க்கும் பொழுது மிகவும் விசனத்துக்குரிய ஒரு காரணமாக இருக்கின்றது. 200 வருஷங்கள் கடந்தும் இன்றும் லயன் காமராக்களிலே வாழ்க்க வேண்டிய சூழ்நிலை இருக்கின்றது. தொடர் மலசல கூடங்களே இருக்கின்றது, நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஒரே 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 ஒரு பைப் மூலமாகத்தான் அவர்கள் தண்ணி பிடிக்க வேண்டிய சூழ்நிலை இருக்கின்றது. பாடசாலைகள் மிக தூரத்திலே மிக மோசமான நிலையிலே இருக்கக்கூடியதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆஸ்பத்திரிக்கு போக வேண்டிய சூழ்நிலை மிக மோசமாக இருக்கின்றது. ஆகவே இவ்வாறு இந்த தோட்ட மக்களுடைய நலன்களை பற்றி எந்த விதமான கருத்துகளையும் இந்த முன்மொழிவும் இந்த சபையிலே சொல்லப்படவில்லை என்பதே எங்களுக்கு வருத்தமாக இருக்கின்றது. கௌரவர் ரணில் விக்ரமசிங்க அவர்கள் தோட்டத்துறையை பற்றி நன்கு அறிந்தவர், தெரிந்தவர், அவருடைய வாக்குகளை பலமுறை பெற்றவர் என்ற அடிப்படையிலும் அவர் இதை பற்றி ஒன்று சொல்லவில்லை என்பது எங்களுக்கு வருத்தமாக இருக்கின்றது என்பதை நான் இந்த நேரத்திலே சொல்லிக் கொள்ள விரும்புகின்றேன். ஆகவே அது மட்டுமல்லாமல் இன்று நலிவடைந்த மக்களை பற்றி, அதாவது விவசாயத்திலே, மீன்பிடியிலே, பெருந்தோட்ட தொழிலே, யுத்தத்தால் பாதிக்கப்பட்ட மறுவாழ்வு பெறுகின்ற மக்களுடைய வருமானங்களை பற்றி எந்த விதமான முன்மொழிவும் இங்கு சொல்லப்படவில்லை. சிறு தொழில் செய்கின்றவர்கள், தள்ளுவண்டி செய்கின்றவர்கள், ஓட்டல் வைத்திருக்கின்றவர்கள், 5000 ஓட்டல்கள் மூடப்பட்டிருக்கின்றன. த்ரீவீல் ஓட்டுகின்றவர்கள், கட்டிட தொழில் செய்கின்றவர்கள், கைத்தொழில் செய்கின்றவர்கள் இன்று தொழில் வாய்ப்பிலே கிட்டத்தட்ட 100,000 பேர் தொழிலை இழந்திருக்கின்றார்கள். ஆகவே அவருடைய எதிர்கால நிலைமை என்ன? அவர்களுக்கு என்ன நீங்கள் கொடுக்க போகின்றீர்கள்? எந்த நாளும் 5000 ரூபாய் கொடுத்துக் கொண்டிருக்க போகின்றீர்களா? அல்லது அவர்கள் தொழிலை வளர்ப்பதற்கு ஏதான வருமானத்தை ஈட்டக்கூடிய வகையில் ஏதாவது வேலை செய்யப் போகின்றீர்களா என்பதை பற்றி இங்கு முன்மொழிவு செய்யப்படவில்லை. ஆகவே இன்று அதிகமான நிதியை இன்று அதாவது டிஃபென்ஸுக்கு ஒதுக்கியிருக்கிறீர்கள். அதே போல கல்விக்கு மிக ஜிடிபியிலே 6.7% ஒதுக்கப்பட்டிருக்கின்றது. ஆகவே இவ்வாறு அத்தியாவசியமானவற்றுக்கு இன்று நிதி ஒதுக்கப்படாததன் காரணமாக மக்களுடைய வாழ்க்கை தரம் குறைந்து கொண்டே போகின்றது என்பதுதான் உண்மையான நோக்கமாக இருக்கின்றது. அதே போல இன்று தோட்டங்களிலே மிக மோசமான நிலையிலே இருக்கின்ற சில விஷயங்களை நாங்கள் சொல்ல வேண்டும். தோட்டங்களிலே இன்று லைட் தேவைப்படுவதனால், அதாவது எலக்ட்ரிசிட்டி தேவைப்படுவதனால் தோட்டத்துறையுடைய கண்ட்ரோல்ல தான் இன்னும் இருக்கின்றது. இதை மாற்றுவதற்கான, அதாவது நாங்கள் தேசிய அளவிலே அரசாங்கத்தினுடைய நீரோட்டத்திலே கலந்து கொள்வதற்கான சூழ்நிலை இன்னும் இல்லாமல் இருக்கின்றது. சில தோட்டங்களிலே துறைமார்கள் இன்னும் அந்த தங்களுடைய அதிகாரத்தை வைத்துக் கொண்டு தோட்டத்திலே மின்சாரம் எடுப்பதற்கு தங்களுடைய அதிகாரத்தை பாவித்துக் கொண்டிருப்பதற்கான நிலைமையும் ஏற்படுகின்றது. ஆகவே நான் நினைக்கின்றேன், அமைச்சர் அவர்கள் இங்கு இருக்கின்றார், அவர் ஏற்கனவே மின்சார அமைச்சராக இருந்திருக்கின்றார். பல சட்டத்திட்டங்கள் இருந்த பொழுதும் அதை இன்னும் அவர்கள் நடைமுறைப்படுத்துவதிலே சிக்கலாக இருக்கின்றது என்பதை நாங்கள் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே போல இன்று நாட்டிலே அதிகமாக மருந்து தட்டுப்பாடு இருக்கின்றது. என்னுடைய பாடசாலை ஒரு ஆசிரியர் கடந்த வாரத்திலே, கடந்த 2 வாரங்களுக்கு முன்பு அவருடைய மகளுக்கு கேன்சருக்கு மருந்து எடுக்க போனால் 4 இன்ஜெக்ஷன் போட சொன்னார்கள். 4 இன்ஜெக்ஷன் போடுவதற்கு ஒரு இன்ஜெக்ஷனுக்கு அவர் 60,000 ரூபாய் செலவழிக்க வேண்டியிருக்கின்றது. ஒரு இன்ஜெக்ஷனுக்கு 4 இன்ஜெக்ஷனுக்கும் 2,40,000 ரூபாய் அவர் செலவழிக்க வேண்டும். ஒரு சாதாரண ஆசிரியர் 2,40,000 ரூபாய் செலுத்தி அவருடைய இன்ஜெக்ஷனை வாங்குவதற்கு எவ்வளவு கஷ்டப்படுவார் என்பதை தெரிந்து கொள்ள வேண்டும். ஆகவே மருந்துகள் இன்று இல்லை, சாதாரண மருந்து கூட
இன்று
இல்லாத ஒரு சூழ்நிலை இருக்கின்றது. ஆகவே இதை மாற்றுவதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதையும் சொல்லிக்கொண்டு இன்று இந்த நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் ஒரு விசேஷ அறிவிப்பை விடுத்திருக்கின்றார். வடக்கில் இருக்கின்ற வடக்கு மக்களுடைய பிரச்சனைகளை தீர்ப்பதற்கு வடக்கினுடைய பாராளுமன்ற உறுப்பினர்களை வர சொல்லியிருக்கின்றார். ஆகவே நான் சொல்லுகின்றேன், வடக்கிலே மட்டும் பிரச்சனை இல்லை, வடகிழக்கிலும் இருக்கின்றது. அந்த கிழக்கு மக்களையும் சேர்த்து அந்த பாராளுமன்ற உறுப்பினர்களையும் சேர்த்துக் கொண்டு அவர்கள் செய்திருக்க வேண்டும். இவர் தனியாக வடக்கு உறுப்பினர்களை மட்டும் வர சொல்லுவது வடக்கையும் கிழக்கையும் பிரிப்பதற்கா, அல்லது அந்த வடகிழ இருக்கின்ற தமிழ் தேசியத்தை பிரிப்பதற்கான நடவடிக்கை எடுக்கப்படுகின்றதா என்ற சந்தேகம் எங்களுக்கு இருக்கின்றது. ஆகவே அவர் சொல்லியிருக்க வேண்டும், தமிழ் மக்களுடைய பிரச்சனைகளை ஒட்டுமொத்தமாக தமிழ் உறுப்பினர்கள் எல்லோரையும் அழைத்து பேசியிருக்க வேண்டும். அதை அவர் செய்யவில்லை. அதே போல எங்களுக்கும் மலையகத்திலும் பல்வேறு பிரச்சனை இருக்கின்றது. ஆகவே இந்த மலையக பிரச்சனைகளுக்கும் பேசுவதற்கு மலையக கட்சியிலே இருக்கின்ற உறுப்பினர்களையும் அழைத்து பேச வேண்டும். நாட்டு மக்களுக்கு ஒட்டுமொத்தமான ஒரு தீர்ப்பை சொல்ல வேண்டும் என்பதுதான் எங்களுடைய முக்கியமான நோக்கமாக இருக்கின்றது. அதே நேரத்தில் இந்த நாட்டிலே ஒரு தேர்தல் வேண்டும் என்பதை நேற்று எதிர்க்கட்சிகள் எல்லாம் சொல்லியிருக்கின்றது. ஆகவே இந்த தேர்தலை நடத்துவதற்கான நடவடிக்கை எடுக்க வேண்டும். ஒரு 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 உண்மையான அரசாங்கத்தை ஏற்படுத்துவதற்கான நடவடிக்கை எடுக்க வேண்டும். நான் நினைக்கின்றேன், ஜனாதிபதி அவர்கள், முன்னாள் ஜனாதிபதி கோட்டபாயா அவர்களுக்கு தான் 69 லட்சம் மக்கள் வாக்களித்து இந்த அரசாங்கத்தை 5 வருடத்துக்கு குத்தகைக்கு கொடுத்தார்கள். ஆனால் அவர் இப்பொழுது கௌரவ ரணில் விக்ரமசிங்க அவர்களுக்கு சப்லீஸ் கொடுத்திருக்கின்றார். பாகிஸ்தானி ஹெட்டனமலக்சை சந்ததியிலா கோட்டபாய ராஜபக்ச மாத்தி பாட்ட தமாய் மே அவரது பாகட்டு பது தீலத்தின்னு மே ஆண்டு நமுத் மே ஆண்டு முடாத கரலத்தின்னு அவரது துணைகட்ட ரணில் விக்ரமசிங்க மாத்தியாட்ட பது தீலத்தீனுவா சப்லீஸ் கரலத்தீனுவா ஆகவே இந்த நாட்டு மக்களுடைய கடந்த காலத்திலேயும் ரணில் விக்ரமசிங்க அவர்கள் இந்த நாட்டினுடைய எதிர்கட்சிகளை பிரித்தாள் கொள்கையிலே அவர் செயல்பட்டிருக்கின்றார். இன்று அந்த கடந்த காலங்களிலும் அவர் கட்சிகளை பிரித்து ஒவ்வொருவரையாக தனியாக செயல்பட்டு அந்த நடவடிக்கைகளில் ஈடுபட்டிருக்கின்றார். ஆகவே அதை தான் இப்பொழுது எதிர்கட்சி அதாவது தமிழ் கட்சிகளுக்கும் இடையிலே பிளவை செயல்படுகின்றாரா என்ற சந்தேகம் எங்களுக்கு இருக்கின்றது. ஆகவே அதை செய்யக்கூடாது. ஒட்டுமொத்தமாக தமிழ் உறுப்பினர்களை ஒன்று சேர்த்து செயல்பட வேண்டிய காரியத்தில் ஈடுபட வேண்டும் என்று கேட்டு என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
பௌமிசதி ஒபுது மாட்ட கரு சிறிபால கம்லத் மெத்மா ஒபுது மாட்ட மினித்து தாகத்திர காலத்தி
கரு நியோஜ கதாநாயகத்துவனி அதிகரு ஜனாதிபத்துவா முதலமத்துவா விதியட்ட 2023 வசரி சதமே இதிரிபத் கரண்ணே தருணு ஆர்த்திக கடாவெட்டி மக்தியின் அவஸ்தாவுக்கு எமனத்தான் ரின ஆர்த்திகத்தின் அவஸ்தாவுக்கு இனி மே மே அவஸ்தாவையும் முதவாக மீட்ட பெறாத் மே அவருதே மே மாசே திஸ்வனிதா இவகேமே அகோஸ்த் மாசே அத்துருவாக்கு திருப்பாத் கேருவா எய்தராக்னமே அக்டோபர் மாசே தேசிய ஆதாயம் பது கிட்டும் பத்தாக் இதிரிபாத் கருமிங் விசேஷம் ரஜேட்ட முதல் ஏகராசி கரகான தேசிய ஆதாயம் பத் டிபார்ட்மெண்ட் சுராபத் டிபார்ட்மெண்ட் ஸ்ரீலங்கா ரேகுவ மே சக்திமத் கரான மாணவ சம்பத ஆயோஜனை கருமின் இத்தாட்சண ரெகுலாசி விதிமத் கருமிங் கட்டைத்து கரான சூதானம் கல்ல தமாய் மே அயவாய் இதிரிபாத் கேள்வி இது மே வேணக்கொண்டாத் உத்தமனைய மேலட்டை கிசி தாக நதி விதியட்ட வெடி உணா යම් මට්ටමකට අඩු වෙමින් පවතිනවා. අපේ කනබන ආහාර ද්‍රව්‍ය පමණක් නෙමෙයි සියලු දේ මිල වැඩි වුණා. ඉතින් බැංකු පොලිය 1/3 9/10 තිබුණ බැංකු පොලිය 28/30 වැඩි වුණා. මේ තුලින් ව්‍යාපාරිකයින්ට, විවසායකයින්ට, ඒ විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ඒ වැඩ කරන සේවකයින්ට, සාමාන්‍ය ජනතාවට අද ජීවත් වීමට අමාරුකමක් දැනලා තියෙනවා. ඒ නිසා තමයි මේ අයවැය ඉදිරිපත් කරන්නේ. මේක ඉක්මනින්ම 2023 මාසෙන් මාසෙ මේ අවුරුද්ද අවසාන වෙනකොට මේ උද්ධමනය අඩු කරලා බැංකු පොලිය අඩු වෙමින් මේ රට යහපත් තත්ත්වයට ගන්න පුළුවන් අයවැයක් තමයි මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ. එනිසා මේ ආර්ථිකයේ කඩාන වැටෙන්න හේතු රාශියක් තියෙනවා. ඒකටත් මම කෙටියෙන් මතක් කරන්න ඕන. 2019 ගෝණ්ඨාභය රාජපක්ෂ අධිකාරු ජනාධිපතිතුමා ඉතාම යහපත් සිතුවිලින් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න මේ රටේ ජනතාවට අවශ්‍ය බඩු ටික ඒ අවශ්‍ය දේ අඩුවට දෙන්න හිතාගෙන බදු කපහැරීමක් වගේම බදු අඩු කිරීමක් සිද්ධ කෙරුවා. ඒ තුලින් රජයේ ආදායම බලාපොරොත්තුනටත් වැඩි අඩු වුණා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා මුළු ලෝකෙම කොවිඩ් වසංගතය වෙලාගත් අවස්ථාවේ අපේ රට අවුරුදු දෙකක් ඒක තමයි මම මේ කියන්නේ බඩු මිල වැඩි වුණා. ඉන්න ඔබතුමා කාලෙදි කියන්නේ මේ කොවිඩ් වසංගතයත් එක්ක අපේ රට වහන්න සිද්ධ වුණා. ඒ වගේම ව්‍යාපාර නිෂ්පාදන අඩපණ වුණා. ඒ නිසා තව තවත් ආර්ථිකය පල්ලෙහාට ගියා. ඒ විතරක් නෙමෙයි, අපි රසායනික පොහොර ගැනීම නතර කිරීම මේක ඉතා හොඳ චේතනාවෙන් ගත්ත තීන්දුවක් වුණත් ඒක ප්‍රායෝගික නැහැ කියන එක අපි එදත් කිව්වා. ඒ නිසා අපේ නිෂ්පාදන අඩු වුණා. මේ තුලින් ආහාර වල මිල වැඩි වුණා. ඒ නිසා රටේ ජනතාවට විශාල අර්බුදයකට මුහුණ පාන්න සිද්ධ වුණා. ජනතාව පාරට ආවා. අපිට තෙල් ටික නැතුව, ගෑස් ටික නැතුව, ඒ වගේම පොහොර ටික නැතුව පාරට එන අවස්ථාවේ දැන් අපි දැක්ක නියෝජ්‍ය කතානායකතුමනි පොහොර ගේන්න, රසායනික පොහොර ගේන්න, ඒ තහනම ඉවත් කෙනුවත් අපිට අවශ්‍ය පොහොර ටික ගේන්න අවශ්‍ය ඩොලර් ටික අපේ රටේ නැතුව ගියා. අපේ සංචාරක ව්‍යාපාරේ නැත්තටම නැති වුණා. අපිට මේ රටේ අපිට අවශ්‍ය මුදල් ටික එන දේශීය අය විදේශයේ ගිහිල්ලා රැකියා කරන මුදල් ටික අපිට නැතුව ගියා මේ කොවිඩ් වසංගතයත් එක්ක. ඒ නිසා අපි ආර්ථික වශයෙන් විශාල වශයෙන් ඍණ තත්ත්වයට පත් වුණා. තවත් ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි, අපේ දේශපාලන අස්ථිරත්වය අපි දන්නවා අර්බුදකාරී තත්ත්වයකට පත් වුණා. අපේ 3/2 බලය යම් තාක් දුරට අඩු වුණා. ඒ නිසා ඒ විතරක් නෙමෙයි රටේ තරුණ පිරිස් කොටස් අරගල කරන්න පාරට එන්න මේ හැම සිද්ධියක් එක්කම අපි පිළිගන්න ඕන ආර්ථිකය තමයි කඩාන වැටුනේ. මේ අවස්ථාවේ තමයි වත්මන් අධිකරු ජනාධිපතිතුමා මේ අභියෝගයට මුහුණ දෙන්න එතුමා මේ රට අගමැතිවරයා විදියට, වැඩ බලන ජනාධිපතිවරයා විදියට, දැන් වත්මන් ජනාධිපතිවරයා විදියට මේ රට බාර ගැනීම අපි විශේෂයෙන්ම එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. මේ අභියෝගයට මුහුණ දෙන්න මේක බාර ගැනීම බදු වැඩි කිරීමත් එක්ක, ඒ විතරක් නෙමෙයි බැංකු පොලි අනුපාතය වැඩිවීමත් එක්ක ගොඩාක් දෙනෙක් මේ ගැන කතා කරන්න ගත්තා. හැබැයි අපි අකමැත්තෙන් වුවත් මේක නොකර අපි සාකච්ඡා කරපු අවස්ථාවේ පැහැදිලිම කියන්නේ මේක නොකර වෙන කරන්න දෙයක් නැහැ. ඉක්මනින්ම මේ භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් ටික ඒක රාශි කරගන්න ඕන. ඒ නිසා මේ කාර්යය තමයි සිද්ධ වුනේ. අපි දන්නවා දැන් ගොඩක් දෙනෙක් කතා කරන්නේ මීට ඉස්සර ඉදිරිපත් කරපු අයවැය ගැන. හැබැයි මීට ඉස්සර ජනප්‍රිය අයවැය ඉදිරිපත් කරනවා හැම වෙලාවෙම අප්පුටි ගහලා අයවැය සාර්ථකයි කියලා කිව්වත් අර ලැබෙන ආදායම අපි දන්නවා මේ රටේ රාජ්‍ය සේවෙන්ට වැටුප් ගෙවනකොට, ඒ වගේම විශ්‍රාම වැටුප් ගෙවනකොට ඒකෙන් 80%කට වැඩි ප්‍රමාණයක් ඒ සඳහා තමයි වැය වෙන්නේ. ඒ නිසා මේ අයවැය පරතරය ආදායමට වැඩිය වියදමක් කරනකොට රට සංවර්ධනය කරන සියලු දේ අපි ලබා ගන්න විදේශ ණය තමයි මේ පොලි ණය තමයි අරගෙන තියෙන්නේ. ඒසර රට සංවර්ධනය කෙරුණා. අපි පිළිගන්න ඕන දැන් පාරවල් ටික හොඳට තියෙනවා. ගොඩක් සංවර්ධනය තියෙනවා. හැබැයි රටට ඔරොත්තු දෙන්නේ නැති අපිට ගෙවන්න බැරි ණයක් දැන් කොට ගහලා තියෙනවා. ඒ නිසා මේ අපි ඒ අයවැය වලින් ණය අරගෙන මොකද කරලා තියෙන්නේ? රට සංවර්ධනය කරුවා පමණක් නෙමෙයි අපිට අවශ්‍ය ආහාර පහන ගෙන්නන්න, තෙල් ටික ගෙන්නන්න, පොහොර ටික ගෙන්නන්න, ඒ වගේම අපේ සුබ සාධන කටයුතු සහනාධාර කටයුතු වලටත් මේ මුදල් පාවිච්චි කරුවා පමණක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි, ණය අරගෙන ණය ගෙවුව රටක් විදිහට මේ රට ඉතිහාසයට එකතු වෙලා තියෙනවා කියන එක මම පැහැදිලිව කියන්න ඕන. ඉතින් එහෙම අවස්ථාවක තමයි අපි මේ අයම ඉදිරිපත් කරමින් අද සුපසාධන කටයුතු සඳහා මේ අයමෙන් අද තිබුණ පරණ සුපසාධන වැඩසටහන් වලට මුදල් වෙන් කළා තියෙනවා. විශේෂයෙන් මේ අවස්ථාවේ පැහැදිලි කරන්න ඕන අපේ අධ්‍යාපන ශිෂ්‍යරයට අපි දුන්න මීට ඉස්සෙල්ලා ළමයින්ගේ පොත්පත් ගන්න, ඒ වගේම ළමයින් අර රක්ෂණයට ඇඳුම් නිල ඇඳුම් ගන්න මේ සියලුවන්ට මේ අයවැයනොත් මුදල් වෙන් වෙලා තියෙනවා. ඒ සුබ සාධන වැඩවලට පමණක් නෙමෙයි සහනාධාර කටයුතු වලට. ඒ විතරක් මේ අධ්‍යාපන පැත්තෙන් මම කියන්න ඕන අද අපේ පාසල් 10කට අන්තර්ජාල පහසුකම් දෙන්න නොමිලේ ලබා දෙන්න මුදල් වෙන් කළා තියෙනවා පාසල් 10කට. ඒ විතරක් නෙමෙයි මේ අයවැයෙන් ග්‍රාමීය පාසල් 139කට, එවැගේම ජාතික පාසල් 23කට සනීප ආරක්ෂක කටයුතු සඳහා වැසිකිලි පද්ධතිය හදන්න මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. මම මේ කියන්නේ මේ වෙන් කරපු වලින් යම් යම් කොටසක්. ඒ විතරක් නෙමෙයි අපි පිළිගන්න ඕන, අපිට බුද්ධිමතුන් බිහි කරගන්න ඕන. අද ඉතාම දක්ෂ අපේ දුප්පත් දරුවෝ ඉන්නවා, ඉතාම ඉහළින් උසස් පෙළ සමත් වෙනවා. හැබැයි ඒගොල්ලත් ආසයි පිටරට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න. අපි දන්නවා මේ රටට එහෙම අධ්‍යාපනය ලබලා ආපු අය කොච්චර මෙහෙවරක් කරලා තියෙනවද. ඒ නිසා මේ අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙන ළමයි 75කට සිස්සත්ත දෙන්න උසස් පෙළ, ඉතාම ඉහළින් සමත් වන විෂය 90. ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලවල උපාධිය සමත් වෙන ළමුන් 75ක් සඳහා පිටරට විශ්වවිද්‍යාලවල ඒගොල්ලන්ට පස්සත් උපාධියක් ලබා ගන්න අවස්ථාවක් ලැබලා තියෙනවා. එනිසා මේක ඉතාම හොඳ කාර්යයක්. අපි කොච්චර මුදල් නැති වුණත් මේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කර දීම. ඒ විතරක් නෙමෙයි මම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට විශේෂයෙන්ම පොහොර දැන් අපි දන්නවා පහුගිය කාලේ අපි මේ රසායනික පොහොර ගෙන්නන්න කටයුතු කරත් ගෙන්නන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒකට අපිට අවශ්‍ය ඩොලර් ටික නැති වුණා. මෙවර අපි ගරු ඇමතිතුමාට ජනාධිපතිතුමාටත් ඒ සියලු දෙනාට කැබිනට් ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ අවශ්‍ය පොහොර ටික ඉතාම ඉක්මනින් ලබලා දීලා කටයුතු කරන වගේම මේ අයවැය පොහොර සහනාධාරයක් දෙන්න රුපියල් 10,000 තමයි දෙන්නේ. මම මෙතන 20,000ක් විතර වෙන පොහොර මිටියක් මම මේක හරියට ගන්න දන්නේ. ඒ මිලියන 56,263ක් වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගොවි විශ්‍රාම වැටුප්පලට මිලියන 4,750ක් ආදී වශයෙන් මේ සඳහා විශේෂයෙන්ම තරුණ ගම්මාන නිර්මාණය කරන ගම්මාන 10ක් මිලියන 250ක් මේ වගේ වෙන් කරලා තියෙනවා පමණක් නෙමෙයි. අපි පැහැදිලිව දැන් පොළොන්නරුව මහරෝහල ගත්තහම පොළොන්නරුව මහරෝහල අද අපේ හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත්, ඒ වගේම 2015 ඉඳන් අපේ මහින්ද රාජපක්ෂ කතිගරු ජනාධිපතිතුමත් ඒ කාලේ දැවැන්ත සංවර්ධනයක් කෙරුණා. මේක ගොවි ජනපදවල තියෙන ඉස්පිරිතාලයක්. මේක ටීචින් ඉස්පිරිතාලයක් විදිහට උසස් කිරීම පිළිබඳව මම අතිගරු ජනාධිපතිතුමාට මේ ගත්ත තීන්දුවට දැන් බදුල්ල කුරුණෑගල ඉස්පිරිතාල ගන්නකොට මේ ගොවි ජනපදයක් නියෝජනය කරන ඉස්පිරිතාලයක් විදියට ඒ තත්ත්වයේ ඉහළට ගන්න මම විශ්වාස කරන මේ තුලින් දැනට නෙකරන අංශ ගණනාවක් තියෙනවා. ඒවා කරන්න අවශ්‍ය වෛද්‍යවරුන්, ඒ විශේෂඥ වෛද්‍යවරුන් පමණක් නෙවෙයි පහසුකම් මේ ඉස්පිරිතාලේ වැඩි දියුණු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ තුලින් ඒ ප්‍රදේශයේ ජනතාවට විශාල සේවාවක් ලබන ස්ථානයක් විදිහට පොළොන්නරුව මහ රෝහල සංවර්ධනය කිරීම ගැන අපි නැවතත් අධිකරු ජනාධිපතිතුමා ඇතුළු මේ යෝජනාව කරපු ඒ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි පැහැදිලිව කියන්න ඕන දැන් සමෘද්ධි මේ සුපසාධන වැඩසටහන් එක්ක මෙතෙක් කල දුන්නේ සියලුම සුපසාධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියන එක මම පැහැදිලි කරන්න ඕන. සමෘද්ධි දීමන මේක ලබා දෙන වැඩිහිටි දීමන ආබාධිත දීමන වකුගඩු රෝගීන් ආදී මේ මන්ද පෝෂණය සඳහා මේ වෙන්කිරිනුත් මෙච්චර මුදල් අපහසුකමක් තියෙන්නේ කෙරුණා කියන එකත් මේ අවස්ථාවේ පැහැදිලි කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි මේ අයවැයේ ඉලක්ක රහසක් තියෙනවා. අපනයනයේ මූලික කරගත් තරංගකාරී ආර්ථිකයක් හදන්න මේ අයවැය මම හිතන්නේ උපකාරී වෙයි. ඒ විතරක් නෙමෙයි පරිසර හිතකාමී සහ නිල ආර්ථිකයක් බිහි කිරීමට ඩිජිටල් ආර්ථිකය බිහි කිරීම සඳහා මේ අයවැය කටයුතු කරනවා කියන එක ඒක තමයි මේ අයවැය ඉලක්ක. ඒ විතරක් නෙමෙයි දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංවිධානය කිරීමේ සුවශේෂ කරුණු දෙකක් පදනම් වේ. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රති සංවිධාන ආර්ථික නවීකරණය ඒ වගේම අප නිර්මාණය කරන සමාජ වෙළඳපළ ආර්ථික නැතිනම් සමාජ ආරක්ෂක විවෘත ආර්ථික මගින් පහත ඉලක්ක සපුරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. 7% වූ ඒ ආර්ථිකයේ 8% දක්වා ඉහළ ආර්ථික වර්ධනයක් ජාත්‍යන්තර වෙළඳපළ දළ දේශීය නිස්වාදයෙන් ප්‍රතිශතයක් ලෙස 100% වඩා ඉහළ නංවාලීම මේ වගේ
යෝජනාවලිය අවසන් වෙනවතුම
යෝජනා රහසක් ඉදිරිපත් කරමින් අතිගරු ජනාධිපතිතුමා 2023 අවුරුද්දට ඉදිරිපත් කරපු අයවැය සාර්ථක අයවැයක් විදිහට අපි දකින්නේ. මෙතන ආර්ථික කඩාන වෙච්ච අවස්ථාවේ ඍණ ආර්ථිකයක් තියෙන අවස්ථාවේ අපි මේ තත්ත්වෙන් ගොඩ යන්න ඉතාමත්ම හොඳ අයවැයක් ඉදිරිපත් කෙරුවා කියන එක මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාටත් ඒ සකස් කරපු සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් මට වෙලාවෙන් කර දීම ගැන අපේ නියෝජ්‍ය කතානායකතුමාට ස්තුතිවන්ත වෙන්න අතර වෙනවා. බොහොම ස්තුති.
බොහොම ස්තුති ඔබතුමාට. මීළඟට ගරු ජේසී අලවතෝල මැතිතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අයවැය පිළිබඳව සාකච්ඡා කිරීමේදී නිදහසෙන් පසුව අපි ගත කරන අමාරුම කාලය මේ වකවානුවේ ගත කරන්න. ඒක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. මේ භයානක තත්ත්වය නිර්මාණය කිරීම ගොටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු පහුගිය කාල සීමාව තුළ මුදල් අමාත්‍යාංශයේ භාරව කටයුතු කරපු ඒ ඇමෙතුමල්ලා ඒ සියලු දෙනාම වක්කීම් බාර ගන්න ඕනි. දැන් අද මේ රටේ ජීවත් වෙන 122ක් ජනතාවට මේ ඇතිකරපු තත්ත්වය තුළ විශාල අමාරුකම් ගණනාවක් අද මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේකෙදි පැහැදිලිවම කියන්න ඕනි, අද මේ රටේ වැඩි කොටසක් ජනතාව 100,000ක් දැන් දේශීය වශයෙන් කරලා තියෙන සමීක්ෂණ වලින් වගේම විදේශීය සංවිධාන ගණනාවක් කියලා තියෙනවා, අද මේ රටේ ජීවත් වෙන ජනතාවට පෝෂණ සත්වයේ අවශ්‍ය කැලරි ප්‍රමාණය ලබා ගන්න බැරි කණ්ඩායම දවසින් දවස වැඩි වෙනවා. එක වේලක් අර එක වේලක් කන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. එතකොට 100,000ක් ජනතාව එක ආහාර වේලක් ගත්තම ඊළඟ ආහාර වේල කොහොමද ගන්න කියන තැනට අද මේ රට අමාසනාවන්ත තත්ත්වයට පත් කරලා තියෙනවා. එතකොට මෙහෙම තත්ත්වයක් තුළ අපි දැක්කා ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට අයවැය ලේඛන ඉදිරිපත් කරා. ඒ අයවැය ලේඛන තුළ අපි පැහැදිලිවම කියන්න ඕනි, ඒ දිසානතිය සම්බන්ධයෙන් අප කිසිම ගැටලුවක් නැහැ. ඒ එතුමා ඉදිරිපත් කිරීමේදී ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරා. නමුත් මේ අයබෑ ලේඛනයේ ඒ කියපු කාරණා ප්‍රායෝගික මේ මහ පොළවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල්ද කියන එක අපි කල්පනා කරන්න ඕන. අපි ඒකට උදාහරණ කීපයක් මේ වෙලාවේ මතක් කරන්න ඕනි. විශේෂයෙන්ම මේ තත්ත්වය තුල අද මේ රටේ තියෙන තත්ත්වය තුල අද උද්ධමනයේ 60% දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ආහාර උද්ධමනයේ 80%ක් 100%ක් අතර වෙනවා. එතකොට මෙතුමාගේ කතාවෙදි කියන එක තමයි උද්ධමනයේ 2023 දී එක අංකයකට ගේනවා. ඒක කියන්නේ 10%ට වැඩි අඩුව ගේනවා කියලා. ඉතින් මේක ප්‍රායෝගිකද කියන එක අපි බලන්න ඕනේ. මොකද මේ தත්වය ඇති කරන්න පුළුවන්ද? ඒ වගේම තමයි දැන් මේ වෙනකොට රජයේ ආදායම දැන් පසුගිය කාලයේදී 2019 වෙනකොට 13.3 දශම ගාන දක්වා ඉහළට ගෙනාවා. දැන් ඒක 8% ගානකට බහැලා තියෙනවා. එහෙනම් මුදල් නැමැතිවර හැටියට ජනාධිපතිතුමා කියනවා මේක 15% දක්වා ගේන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියලා. දැන් මේ කාරණා තුල මේවා කොහොමද ගේන්නේ, මේවා කොහොමද කරන්න කියන එක තමයි ඊළඟ ගැටලුව. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ தත්ත්වය තුල මේ අයවැය කතාවේදී ඒ ලස්සනට සිහින ලෝකයක් බලාපොරොත්තු ගණනාවක් ඉදිරිපත් කරාට මේවා ප්‍රායෝගිකව මහ පොළවේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. විපක්ෂයක් හැටියට අපි ලෑස්ති, අපි පැහැදිලිවම කියනවා. දැන් අපි දැක්කා කතා කරපු ඇමතිතුමලා කිව්වා මේවා සම්බන්ධයෙන් මේ දිගින් දිගට විවේචනය කරන්න නැතුව මේවට සහයෝගය දෙන්න කියලා. අපි පැහැදිලිවම කියනවා ජනාධිපතිතුමාට එතුමා මේ බාරගත් වෙලාවෙ ඉඳලා ජනාධිපතිවරයා හැටියට පත් වුණු වෙලාවෙ ඉඳලා අපි කිව්වා විපක්ෂයක් හැටියට විපක්ෂ නායකතුමත් අපි හැමගෙනාම කිව්වා අපි මේ අමාරු වෙලාවේ අපිට ඇමතිකම් එහෙම නැත්තම් වෙනත් දේවල් විපක්ෂයට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි පාර්ලිමේන්තු තුල ඉඳගෙන අපි කමිටු හරහා මේ රටේ ජනතාව මේ පත් වෙලා තියෙන අවාසනාවන් තත්වෙන් ගොඩ ගන්න අවශ්‍ය සහයෝගය අපි ලබා දෙන්න ලෑස්ති කියලා අපි හැම වෙලේම කියලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ තත්ත්වය තුල රටේ ජනතාව මේ ඇති කරලා තියෙන අමාරු තත්වෙන් ගොඩ ගන්න වැඩපිළිවෙලට, ඒ සාධාරණව ඒ ගෙනියන වැඩසටහන් වලට අපි විපක්ෂයක් හැටියට අපේ සම්පූර්ණ සහයෝගය දෙන්න අපි ලෑස්තිලා ඉන්නවා රටේ ජනතාව වෙනුවෙන් කියන එක අපි ඒක ඉහෙලින්ම ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම තමයි අද බලන්න මේ ආරක්ෂක වියදම මේ වෙනකොට 10%ක් සමස්ත අයවැයෙන් 10%ක්. දැන් අපි දන්නවා පෞර්ය කාල සීමාව තුළ අපේ රටේ උතුරේ ඒ වගේම දකුණේ යම් යම් විශාල ප්‍රශ්න ගණනාවක් ඇතිවලා යුද්ධයක් පැවතුණු වෙලාවේ මේකට ප්‍රමුඛතාවය අපි කවුරුත් ලබා දුන්න රටේ ජනතාව. නමුත් අද වෙනකොට අද එහෙම තත්ත්වයක් අපිට තියෙනවද? එතකොට අද අපි ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ මොනවටද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනි. විශේෂයෙන්ම රුපියල් බිලියන 410ක් වේද යොදවලා තියෙනවා. මේක වැඩිවීමක් තියෙනවා. ඉතින් මේ මොනවටද මේ වැඩිවීම තුලින් අපිට ලැබෙන මේ අද තියෙන ආර්ථික තත්ත්වය තුල අපිට ලැබෙන වාසිය මොකද්ද රටේ පුරවැසියට? ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ තත්ත්වය යම් දුරකට පාලනය කරන්න ඕනි. විශේෂයෙන්ම ඒ වගේම මහා මාර්ග අමාත්‍යාංශයට වෙන් කළා තියෙනවා බිලියන 373ක්. දැන් මේ වෙලාවේ රටේ ජනතාව මේවා මේ වෙලාවේ රටේ ජනතාව ජීවත් කරවන්න නේද මුදල් වෙන් කරන්න ඕනේ අපි. ඉතින් ඒ නිසා පාරවල් එහෙම නැත්නම් අධිවේගී මාර්ග මේ වෙලාවේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවාද? ඉතින් ඒක තමයි ප්‍රධානම කාරණාව. ඉතින් ඒ වගේම තමයි සෞඛ්‍ය වෙන් කළ තියෙන 322යි. දැන් මේ වෙනකොට අපි දන්නවා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ බෙහෙත් නැතුව රෝගීන් ඉතාමත් අපහසුතරකට පත් වෙලා තියෙනවා. ප්‍රාදේශීය රෝහල් වල විතරක් නෙවෙයි දිස්ත්‍රික් රෝහල්, ඒ වගේම මහා රෝහල් වල අද ලෙඩුන් අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය නොමැති වීම නිසා අද ජීවිත අනතුරේ ඒ වගේම ජීවිත ගණනාවක් මේ වෙනකොටත් ඒ බෙහෙත් නැතිකම නිසා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ 232 බිලියන. ඉතින් මේ தත්ත්වය තුළ විශේෂයෙන්ම කියන්න ඕනි මේ වෙන් කළලා තියෙන ප්‍රමාණවල දිහා බැලුවාම අපිට සහායමකට පත් වෙන්න බෑ. නමුත් රටේ තියෙන தත්ත්වය අපි දන්නවා. නමුත් මේ ශේෂ්ත්‍රවල තමයි අපිට මේ தත්ත්වය තුළ ඇති වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක විශාල පිරිසක් අද වැඩිහිටියන් ඒ වගේම දරුවන් පාසල් යන දරුවන් තමන්ට අවශ්‍ය පෝෂණය නැතුව අද පාසල තුල කලන්තේ දාලා වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එහෙනම් මේව සඳහා අපි ගත යුතු පියවර මොනවද කියන එක තමයි අපි පැහැදිලිව කියන්නේ. අපි ඒක තමයි දිගින් දිගටම කියන්නේ. මහා මාර්ග සහ එවැනි දේවල් සඳහා අපි ප්‍රමුඛතාවය දෙනවද? එහෙම නැත්නම් බඩගින්නේ ඉන්න දරුවන්ට කන්න ආහාර වේලක් අපි ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රමුඛතාවය දෙනවද කියන එක තමයි මේ අයවැයදී අපිට කතා කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි පැහැදිලිවම කියන්න ඕනේ අපිට ආදායම් එන මාර්ග. දැන් බලන්න අපේ රටේ ප්‍රධානම ආදායම එන එක පැත්තක් තමයි විදේශ රැකියා. දැන් විදේශ රැකියා වලින් අපිට ආදායම් දිගින් දිගටම ආවා. අපි විදේශ රැකියාවල ඉන්න ඒ ශ්‍රමිකයන්, එහෙම නැත්නම් ඒ විදේශ රැකියාවල ඉන්න අයට අපි කොහොමද සැලකුවේ? අපි දැක්කා පහුගිය රජය, ගෝඨාභය රාජපක්ෂගේ රජය, එවකට ඒ විදේශගත වෙලා හිටපු ඒ ශ්‍රමිකයන්ට කොරෝනා තත්ත්වය තුළ අපි ඒ අයට අවුරුද්දක් යනකම් අපි ලංකාවට එන්න අවස්ථාව දුන්නේ නැහැ මේ කොරෝනා තත්ත්වය තුළ. ඒ තුළ ඒ අය තමන්ගේ ඒ රැකියා කරපු රටවල් තුළ ඉතාම අසරණභාවයට පත් වුණා. ඒවා ඒ විතරක් නෙමෙයි, අපේ විශේෂයෙන්ම තානාපති කාර්යාලවල තියෙන කම්කරු අංශයේ නිලධාරීන් අපි ලංකාවට ආපහු ගෙන්නගත්තා 100 ගාණක්. අපි ඒ ගැන ප්‍රශ්න කරා මෙතුමාගෙන්. නමුත් ඒ අත්‍යවශ්‍ය වෙලාවේ ඒ අපේ ශ්‍රමිකයන්ට සහාය දෙන්න අත්‍යවශ්‍ය වෙලාවේ නිලධාරී ටික අපි ගෙන්නගත්තා. දුරකතර පණිවිඩයක්වත් අපි තානාපති කාර්යාලවල ලබා දීලා ඒ සහනය ගන්න අවස්ථාව අපි ලබා දුන්නේ නැහැ. ඒ වගේම ඊට පස්සේ ලංකාවට එන්න ඒ අයට අවස්ථාව දෙනකොට මොකද අපි කරේ? ඒ අය නිරෝධානය සඳහා ලක්ෂ ගණන් අය කරලා අසරණ භාවයට පත් කරලා තමන් අවුරුදු දෙකක් ගිහිලා වැඩ කරලා හරි හම්බ කරගත්ත සියල්ල මේ නිරෝධානය සඳහා විනාශ කරගත් යොදවන්න සිද්ධ වුණා. තවත් ගෙදරවල් වලින් මුදලුත් අරන් ගිහිල්ලා එයාට ජීව ඒකට ගෙවන්න සිද්ධ වුණා. එවැනි අසාධාරණයක් මෙයාට සිදු කරා. ඒ හේතුව නිසාම මොකද්ද ඇති වෙලා තියෙන තත්ත්වය අපි බලන්න ඕනි. දැන් මේ අපිට ප්‍රධානම විදේශ විනිමය ලබා දෙන කණ්ඩායම තමයි විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඉන්න කණ්ඩායම. දැන් අදටත් මේ තියෙන ආර්ථික භයානක තත්ත්වය නිසා පාස්පෝර්ට් පෝලිමේ දිගු වෙලා තියෙනවා. මොකද මේ අය විදේශගත වෙලා ඒ රැකියා කරන්න උනන්දු වෙලා තියෙනවා. එතකොට අපි බලන්න ඕනි 2018 ඇමරිකානු ඩොලර් මිලියන 7154ක් ගෙනත් දුන්නා අපිට මේ කණ්ඩායම. මේක දිගින් දිගටම අපිට ආවා. එතකොට 2019 ඇමරිකානු ඩොලර් මිලියන 6717ක් අපිට ගෙනත් දුන්නා විදේශ රැකියා ක්ෂේත්‍රයෙන්. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2020 කෝවිඩ් තත්ත්වය තුලත් අපිට ඇමරිකානු ඩොලර් මිලියන 7103ක් ගෙනත් දුන්නා මේ විදේශ රැකියාවල රෙමිටන්ස් වලින්. ඒ විතර ඒ වගේම 2021 ඇමරිකානු ඩොලර් මිලියන 5491ක් අපිට ගෙනත් දුන්නා. දැන් බලන්න දැන් 2022 වෙනකොට මොකද වෙලා තියෙන්නේ? මේ විදේශ රැකියාවල ඉන්න අය අපිට මුදල් එවන් නැති තත්ත්වයට පත් වුණා. මාසයකට ගත්තොත් 2018 ජනවාරි මාසයේ 7229ක් දැන් 7229ක් අපිට ජනවාරි මාසයේදී 2018 විදේශ රැකියාවලින් ආපු ඩොලර් මිලියන ගාන මේක 259 දක්වා අඩු වෙලා තියෙනවා. දැන් මේක දිගින් දිගට මෙහෙම ඇවිල්ලා 2022 මේ දක්වා ඇවිල්ලා තියෙන අපිට ඩොලර් මිලියන 2214යි. ඉතින් මේ තත්ත්වයට මොකද්ද අපි අරන් තියෙන පියවර? මෙන්න මේවා මේ මුදල්. මොකද මේ අද විදේශ රැකියාවල ඉන්න ප්‍රමාණය අඩු වෙලා නැහැ නේද? දැන් වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මුදල වැඩි වෙන්න ඕනේ. 7000 මිලියන 7000 ගන්න මිලියන 8000 වෙන්න ඕනේ වසරකට. එහෙනම් අද මොකද්ද මේ වෙලා තියෙන්නේ? අද මේ රජයේ එහෙම නැත්තම් මේ තත්ත්වය තුළ මේ අය කලකිරිලා ඉන්නවා. නීතියානුක්‍රම මගින් මුදල් ලැබන්නේ නැතුව අද වෙනත් ක්‍රම මගින් උන්ඩියල් සහ හවාලා වැනි ක්‍රම මගින් මුදල් ලැබනවා. ඒ තුලින් රටට ලැබෙන දින ආදායම අද අහිමි වෙලා තියෙනවා ඩොලර් වශයෙන්. ඒක විශාල පාඩුවක් බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් මේක නැමත සකස් කරගන්න අපි මොකද්ද ගත යුතු ක්‍රියාමාර්ග? මේකට බලපෑවා ඩොලර් එක 203 තියාගෙන ඒවකට හිටපු මුදල් අවදිවරක් කරපු ක්‍රියාවලිය. දැන් මේ තත්ත්වයට නැවත අපිට මේ මුදල් ලබා ගැනීම සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? දැන් මේ අමාත්‍යාංශයට මේ අයට අපි විශේෂයෙන්ම විදේශ රැකියාවලේ ඉන්න අයට අපි ලබා දිය යුතු ඒ අවස්ථාව අපි ලබා දෙන්න ඕනේ. පිළිගැනීම අපි ලබා දෙන්න ඕනේ. ඒ අය සම්බන්ධයෙන් අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙමනම් ඒ සඳහා වෙන් කළ දෙන කීයද? කම්කරුවා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් වෙන් කළ දෙන බිලියන 7යි. ඉතින් අපිට යමක් කරන එහෙම නැත්නම් යමක් අපිට මේ අවස්ථාවේ අවශ්‍යම ඒ කණ්ඩායමට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළ තියෙනවද? එහෙම නැත්නම් වෙනත් පහසුකම් එයාට ලබා දෙන යෝජනා තියෙනවද? ඒ කිසිවක් නැහැ. එහෙමනම් මම පැහැදිලිව කියනවා මෙන්න මේවා තමයි අපි මෙවැනි ආයවැයක් තුළ කෙටි කාලීන වෙහෙම නැත්නම් ලබන අවුරුද්දේ අපි වහාම ක්‍රියාත්මක කළ යුතු කාරණා. අපිට නොලැබී ගිහින් තියෙන ඩොලර් මිලියන 3000ක් විතර නැවත ලබන අවුරුද්දේ ලබා ගන්න වැඩපිළිවෙල මොකද්ද කියලා අපි අහනවා මුදල් ඇමතුමාගෙන්. ඒ වගේම තමයි සංචාරක ව්‍යාපාරේ. දැන් සංචාරක ව්‍යාපාරේ දැන් නැවත දැගිරින්න හදනවා නම් සංචාරක ව්‍යාපාරේ දැන් නැවත අපි බලාපොරොත්තු වෙනවා නම් ඒක මුල තත්ත්වයට ගේන්න 2018 දී මුල තත්ත්වයට ගේන්න ඇමරිකානු ඩොලර් මිලියන 4000ක් විතර අපිට ආවා. එන්න ඒ සඳහා මොකද්ද අපි ආරම්භ කරේ ක්‍රියාමාර්ග. ඒ සඳහා ඒ කර්මාන්තයේ වැටිලා හිටපු අය නැවත ඒ කර්මාන්තයට ගෙන්න ගන්න අපි මොකද්ද කරලා තියෙන වැඩපිළිවෙල. මේ වෙනකොට හෝටල් ශේත්‍රයේ ඒ පළපුරුදු තියෙන සේවකයෝ ගණනාවක් ලංකාවෙන් ආපහු විදේශගත වෙලා තියෙනවා මේ ඒ රැකියා අහිමුණු නිසා. ඒ වගේම තමයි කරුණු නියෝජක කතාව මට එක විනාඩියක් දෙන්න විශේෂයෙන් මතක් කරන්න ඕනි. අපි අපනායන කුසිකර්මාන්තේ ගත්තාම පසුගිය පොහොර කප්පාදුව නිසා මේ රසායනික පොහොර තහනම් කිරීම නිසා විශාල පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය ගොවියට අපේ විභාගව කරපු ගොවියට විතරක් නෙවෙයි අපනායන භෝග විශේෂයෙන්ම තේ වගාව ඒ වගේම අනිකුත් අපනායන භෝග සියල්ලටම අපිට මිලියන 2000කට වඩා වැඩි ප්‍රමාණයක් අවුරුද්දකට ලැබෙන මේ අපනායන කුසිකර්මාන්තයෙන් අද ඒක 1000 ගන්න වැඩිලා තියෙනවා. ඒකට ප්‍රධානම කාරණාව තමයි පොහොර ප්‍රශ්නය. දී එහෙනම් මේ ශේෂයේ අද ඒ ශේෂයේ වැඩ කරන අයට දැන් රුපියල් 1000ක් කියනවා. අද රුපියල් 1000න් අද ඇමෙත්තුමාගේ උදේවරුවේ අද රුපියල් 1000න් මොකද කරන්න පුළුවන්? අද ඩොලර ගත් එක බැලුවාම අද තේ වලට ලැබෙන ඩොලර වලින් මුදල්. එහෙමනම් මේක තව වැඩි කරන්න ඕනි. ඒ ශේෂයේ වැඩ කරන ඒ කම්කරු වගේ දීමනාවල් වැඩි කරන්න ඕනි. ඒ වගේම රාජ්‍ය සේවකයා අද ඉතාමත් අසරණ බවට පත් වෙලා තිනවා. විශ්‍රාමිකය අසරණ වෙලා තිනවා. තමන්ගේ විශ්‍රාම වැටුප සති දෙකකට ජීවත් වෙන්න බැරි දැනට පත් වෙලා තිනවා. ඒ අයට තමන්ගේ බෙහෙත් ටිකක් ගන්න බැරි දැනට පත් වෙලා තිනවා. එහෙමනම් මේ අය අද මේ රටේ අර දුප්පත්භාවය 30ක් 40ක් දක්වා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එහෙමනම් හොඳට ජීවත් වුත් මිනිස්සු අද ජීවත් වෙන්න බැරුව දුප්පතුන් බවට පත් වෙලා තියෙනවා. ඒ අයටත් යම් වැඩපිළිවෙලක් මේ ආයවැය තියෙනවද කියලා අපි අහනවා. එවනම් කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ලස්සන ඉදිරිපත් කළ තියෙන ආයවැය තුළ මේ රටේ අද අමාරු වැටලා ඉන්න අද සුළුහා මධ්‍ය පරිපාලන කර්මාන්තකරුවන් මේ වෙනකොට විශාල වශයෙන් අමාරු වැටලා තියෙනවා. ඒකට 114ක් තිබුණු බදු අද 130 දක්වා වැඩි කරලා තියෙනවා. එහෙමනම් මෙහෙමද අපේ රටේ අපරායන අපි වැඩි කරන්නේ? එයිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කියනවා ලස්සන්ඩ මේක සීන ලෝකෙට ඉදිරිපත් කරාට මේ ආයවැය මේක ඇතුළ තුළ මේ රටේ ජනතාව ජීවත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද කියන එක අපි අහන්න කැමතියි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඊළඟට ගරු ගුණතිලක රාජපක්ෂ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තියෙනවා. ඕඩර් ප්ලේස් කරු අසන්තයාප බණ්ඩාර මැතිතුමා මූල ආසනයට.
ඔබතුමා කතා කරන්න
මූලාසනය හොබවන ධර්මන්තුමනි, නිදහසින් පස්සේ වසර 74ක් ගෙවෙන මේ මොහොතේ මම හිතන්නේ ඉතිහාසයේ අමාරුම ආයවැය මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සභාවට ඉදිරිපත් කරා. රටේ ආර්ථික ස්ථාවර කරන වැඩපිළිවෙලක් හැටියට මේ ඉදිරිපත් කරපු ආයවැය ලේඛනය මම හිතන්නේ ඉතා විශේෂිත වූ ජනප්‍රිය නොවන තීන්දු තීරණ නොගෙන රට ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරන්න හදපු ආයවැයක් හැටියටයි මගේ හැඟීම. නිෂ්පාදිත ආර්ථිකයට අපි සියලු දෙනා යා යුතුව තිබෙන මේ මොහොතේ පටු වාද වේද ඉවතලා ශ්‍රී ලාංකිකයන් හැටියට අපනයන වැඩපිළිවෙලකට රට ජාතිය වෙනුවෙන් අපි සියලු දෙනා එක්විය යුතු මොහොතක් මේ වෙලාව. මෙම ආයවැය පිළිබඳව කතා කිරීමේදී විශේෂයෙන් මම අහගෙන හිටියා මේ ආයවැය කතාවේදී අපනයනයට මුල් තැන දෙන්න ඕනේ කියලා. ඇත්තටම ඒක තමයි අපි කළ යුත්තේ. අපේ තරුණයෝ විශාල වශයෙන් කුෂිකර්මාන්තයේ සඳහා යොමු කිරීම මේ අයවැය තුළින් ඒ අයට තියෙන නීති රීති ඉවත් කර වගාවන් සඳහා කුෂිකර්මාන්තයේ වෙනුවෙන් දීර්ඝ කාලීන බදු ක්‍රමයක් යටතේ ඉඩම් ලබා දීමට මෙහි සඳහන් වෙනවා. එතකොට අපිට කෘෂි ආර්ථිකයක් අවශ්‍ය වෙලාවක විශේෂයෙන් මේ රටේ තරුණ ජවයේ ශක්තිය මේ කර්මාන්තය වෙත යොමු කරොත් අපි බලාපොරොත්තු වන ඒ අපනයන භෝග වගාව තුලින් රටේ ආර්ථිකයට මහත් වූ ශක්තියක් අපිට ලැබෙන බව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේ මම දැක්කා තව එකක් උසස් පෙළ සමත් දරුවන්ට විදේශීය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙලක් මේ තුළ තියෙනවා. පහුගිය දවස්වල අපි දැක්කා ආගමික ස්ථානවල විදුලි බිල වැඩි කියලා ලොකු ප්‍රචාරයක් ගියා. අද ඒකට උත්තරයක් වශයෙන් සියලුම ආගමික මධ්‍යස්ථාන සඳහා සූර්ය පැනල් තුලින් ඒ විදුලිය ලබා දෙන්න කටයුතු කිරීමත් මම හිතන්නේ සියලුම ආගමික නායකයන්ට හොඳ පණිවිඩයක් හැටියට මා විශ්වාස කරනවා. ඒ වගේම කුරුදු වගාව මේ රටේ ආර්ථිකයට මහත් වූ අත්වලක් වූ ඒ කුරුදු කර්මාන්තය අද මේ අයවැය තුලින් දෙපාර්තමේන්තුවක් බවට පත්කරන්න කටයුතු කරගෙන යනවා. මේකත් මම හිතන්නේ සුබදායි පියවරක් හැටියටක් මම විශ්වාස කරනවා. ඒ වගේම රෙගුවේ ශ්‍රී ලංකා රෙගුවේ මම හිතන්නේ විශාල තොගයක් වාහන හිරවිලා තියෙනවා. මේ වාහන සමහර ඒවා අවුරුදු ගාණක් තිස්සේ තියෙන ඒවා. ඉතින් මේවා ඒ වාහන යම් දඩයක් හරි ගෙවල ඒ අයට ඒ ගෙන්නපු අයට හරි රජයේ ආයතනයට හරි ලබා දෙන්න පුළුවන් නැත්නම් ඒවා වරායේ දිරාපත් වෙන්න සිද්ධ වෙනවා. එතන මේකක් ගත්තු හොඳ පියවරක් රෙගුවේ තියෙන ඒ වාහන දඩයක් හරි ගෙවල ඒ අයට නවත ලබා දෙන්න කටයුතු කිරීම ඉතාම වැඩදායි පියවරක් හැටියටක් මම විශ්වාස කරනවා. ඒ වගේම හමුදාවේ මෙතක්කල් තිබුණේ අවුරුදු 20කින් සැන්ෂන් යන්න පුළුවන්. නමුත් ඒක අවුරුදු 18 දක්වා අඩු කරලා තියෙනවා. එහෙනම් මේ රට බේරාගත්තු ඒ හමුදා විරුවන්ද අවුරුදු 18න් විශ්‍රාම අරන් තමන්ට කැමති ආකාරයට පිටරටක ගොස් හෝ රැකියාව කරලා මේ රටේ ආර්ථිකයට ශක්තියක් දෙන්න පුළුවන් යෝජනාවක් හැටියට මම විශ්වාස කරනවා. ඒ වගේම අපි කංසා වගාව ගැන කියන්න ඕනේ. ඇත්තටම අපි මේ කංසා වගාව තුලින් මේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් වෙන්න පුළුවන්. හැබැයි මේවා අපි අවසර දීලා තියෙනෙත් මේ රජයේ මේ වගාවට වගා කරලා ඒවා මේ රටේ පාවිච්චියට නෙවෙයි පිටරට පාවිච්චියට. මම හොදාකාර දන්න දෙයක් තමයි මම කලක් එංගලන්තේ රැකියාවක් කරනකොට ඒ රටේ විශේෂයෙන් සුදු ජාතික කාන්තාව පිරිමින් ඇතුළු මම හිතන්නේ මේක මේ ගංජා හරියට පාවිච්චි කරනවා. ගංජා මිටියක් මම දන්නවා ඒ දවස්වල 2002 වගේ කාලේදී ලංකාවේ රුපියල් 150යි එහි ගංජා මිටියක් රුපියල් 2500යි. අද ලංකාවේ ගංජා මිටියක් මම දන්න විදිහට රුපියල් 500යි එංගලන්තේ රුපියල් 5000යි. ඒකෝ බලන්න මේ තුලින් අපේ රටේ ආර්ථිකයට මේ ගංජා පිටරට යවල කොච්චර ආදායමක් ගන්න පුළුවන්ද? මේක තරක දෙයක් හැටියට නෙවෙයි මම විශ්වාස කරන්නේ. ඒ සඳහා අවසර දී පිළිමදවත් මම පුජ්‍යලිකවම සතුට වෙනවා. මොකද අපිට මේ රට වැටි තියෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්න ඒ වගේ අද යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව අපි දයනාගරු මන්ත්‍රීතුමියට අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපි දැක්කා පහුගිය කොරෝනා කාලවල වල අපේ පාසල් දරුවොන්ට ඉගෙන ගන්න බැරුව ගස්සුර ගිහිල්ලා තමයි ඒගොල්ලන්ට ඉගෙන ගන්න සිද්ධ වුණේ ඒ අන්තර්ජාලයේ වැඩ කටයුතු කරගන්න. අන්න දැන් ඒ ගම්බද ඒ අමාරු පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න මේ ආයතනින් කටයුතු කරගෙන යනවා. මම ඉතින් ගම්බද අපේ දරුවන්ට ඒ ඉත අස්වසිල්ලක් වන බව මට ලොකු විශ්වාසයක් තියෙනවා. එතකොට අපි වසරක් තුල අපනයනේ මගින් වාර්ෂිකව ඩොලර් බිලියන 3ක ආදායමක් අපි බලාපොරොත්තු වෙනවා. අපිට ඒකට යන්න බලුවා. අපේ තරුණ ශක්තිය, තරුණ ජවය අපි මේ කෘෂි කර්මාන්තයේ තුලින් එකහව කරගත්තොත් අපිට ඒක එච්චර කජ්ජක් නෙවෙයි. පහුගිය කාලේ අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය බිඳවැටෙන්න එක හේතුවක් තමයි ගොවියෝ පාට බැස්සේ මේ පොහොර ප්‍රශ්නේ. අනේ පොහොර ප්‍රශ්නේ දැන් විසඳාගෙන යනවා. මම දැක්කා ඊයේ මාධ්‍ය තුලින් පොහොර බෙදීමේ වැඩ කටයුතු අපේ කෘෂි කර්මාන්තතුමා ඒ අමාත්‍යංශය හරහා ඒක කරගෙන යනවා. මේකත් මං හිතන්නේ සුබදායි කටයුත්තක් හැටියටයි මං විශ්වාස කරන්නේ. ඒ නිසා යම් විශාල මුදලකට ගිය රුපියල් 40,000කට ගිය පොහොර මිටිය මේ වෙනකොට අඩුවෙමින් පවතිනවා. මං හිතනවා, මං විශ්වාස කරනවා ලබන යල් කන්නේ වෙනකොට ඒ පොහොර නොමිලේ ලබා දීමටත් මේ ආයවැය තුලින් මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තිනවා. ඒකටත් හරියට සතුට කරුණා. මම දැක්කා ඊයේ දෙරණ රූපහානි නාලිකාවේ මේ කාන්තා දින වැඩසටහනකදී මේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන හිටපු මන්ත්‍රීතුමිය අර සුසන්තිකා ජයසිංහරත් වඩා මීටර් 100 හයියෙන් දුවනවා. මම බැලුවා මොකද්ද මේ කාන්තාවන්ගේ විමුක්ති වෙනුවෙන් මේ දුවන්නේ. මම ඒ හිරුනිකා මන්ත්‍රීතුමියට මතක් කර සිටිනවා, ඔබතුමිය සංවර කාන්තාවක් වෙන්න, අපේ රටට සංස්කෘතියට ගැළපෙන විදිහට හැසිරෙන්න, පච්චා කොටල ඈ කාලයක් අර ඩිපෙන්ඩර් වලින් අපි තරුණයෝ ඇදලා ගිහිල්ලා හයිජෙක් කරලා ඒ වැඩ කරන්න එපා. කාන්තාවක් වශයෙන් කාන්තා නායකත්වය ගන්නවා නම් ආදර්ශයට ගන්න අපි හිටපු අගමැතිතුමිය සිරිමාව බණ්ඩාරනායක මැතිණිය, ඒ වගේ කුල කාන්තාවක් වෙන්න අපේ අතීතයේ යසෝදරාව මහ ප්‍රජාපති ගෝතමී විහාරබා දේවි මේ අය වගේ කාන්තාවගේ විමුක්ති විදියෙන් කටයුතු කරන්න, නැතුව මේ ගැලලිය පිනවන්න බජාරක පිනවන්න කටයුතු කරන්න එපයි කියලා මම එතුමියගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕන ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක් මෙන්ම මහා දාර්ශනිකයෙකු අබ්දුල් කලාම් මෙහෙම කියලා තියෙනවා, ගං වතුරේ මාළුත් කූඹින්ව ආහාරයට ගන්නවා, ගංගා සිඳුරු කල කූඹින් මාළුවන්ව ආහාරයට ගන්නවා, සමවිතම අවස්ථාවක් එයි. එතෙක් අපි ඉවසා සිටිය යුතුමයි. ඒ නිසා විශේෂයෙන් අපි මතක් කරන්න ඕන මේ වෙලාවේ අපේ බන්දුල ගුණවර්ධන මහමාර්ග ඇමැතිතුමා අසනීපෙන් පසු වුණා රෝහල් ගතව. එතුමාට අපි මන් සුවේ ප්‍රාර්ථනා කරන ගමන් මධ්‍යම කඳුකරේ ජීවත් වෙන කෙනෙක් හැටියට මධ්‍යම කඳුකරෙන් තමයි මේ මුළු රටටම එළවලු සපයන්නේ. මේ මුළු රටටම විදුලිය දෙන්නේ ප්‍රධාන ගංගාවල් හතරෙන් මධ්‍යම කඳුකරෙන් තමයි පටන් ගන්නෙ. එසා මධ්‍යම කඳුකරේ තුල අද එදා මහනුවරින් ආරම්භ කරපු මධ්‍යම අධිවේගී මාර්ගයේ එදා අපි පැය 3හමාරක් ගියේ එක දැන් අපිට පැය 2හමාරෙන් එන්න පුළුවන්. එසා ඒ පටන්ගත්තු වැඩේ මේ වසරේ මහනුවර කෙනෙක් හැටියට මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මම අපේ බන්දුල ගුණවර්ධන මහමාර්ග ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා, රටේ ආර්ථිකයට නම් මහමාර්ග පද්ධතිය දියුණු වෙන්න ඕනෑමයි. ඒක උදාහරණයක් හැටියට කිව්වොත් මැලේසියාවේ ඩොක්ටර් මහතී මොහමඩ් මැතිතුමා රටේ ආර්ථිකය නංවන්න නම් ගමේ ඉඳලා නිෂ්පාදන නගරේ දෙන්න නම් ඉස්සෙල්ල කෙරේ මේ මහාමාර්ග පද්ධතිය දියුණු කිරීමයි. අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා 2014දී ආරම්භ කරපු මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ අපිට දැන් සතුටු වෙන්න පුළුවන්. අද මීරිගම සිට කුරුණෑගල් දක්වා අද එනවා. ඒ කුරුණෑගල් නගරය අද දියුණු වෙමින් විශාල දියුණුවකට කරා යන නගරක්. ඒ වගේම මීරිගම සිට කඩවත කොටසත් දැන් කටයුතු සෙමින් සිදු වෙනවා. හැබැයි පොතු හැර සිට මහනුවර ගලගෙදර දක්වා ඒ මාර්ගයේ තාම හරියට සිද්ධ වෙන්නේ නැහැ. එඳ අපි රටක් හැටියට කඳුර රට ජනතාව ගේ කර ඉල්ලීමක් හැටියට මේ නිෂ්පාදන ආර්ථිකයට සහයක් දෙන්න ඒ අඩුව තියෙන ඒ මහා මාර්ග පද්ධති අඩු මාර්ගයේ ඉක්මනින් කරලා දෙන්න කියලා මම විශේෂයෙන්ම රෝහල් ගතව හිටියත් අපේ මහා මාර්ග ඇමතුමාගේ වගේම අපේ ජනාධිපතිතුමාගේ අපේ අග්‍රමාත්‍යතුමාගේ මම බොහොම ගෞරවෙන් ඉල්ලා සිටිනවා. එනිසා අපි රටක් හැටියට මේ වසරේ කොච්චර අඩුපාඩුකම් තිබුණත් අපේ ඉරාන් වික්‍රමරත්න අපේ විපක්ෂ මන්ත්‍රීතුමා මතක් කරා රාජ්‍ය සේවයේ ලක්ෂ 15ක් ඉන්නවා. ඒක රටට බරක් කියලා. ඇත්තට ඒක මමත් පිළිගන්නවා. එතුමගේ කතාව රටට බරක් තමයි. ඒ නිසා අපි එහෙම කියලා මෙයා එකපාරට අපිට අයින් කරන්න බෑ. අපි දැක්කා මේකට අපි විතරක් නෙවෙයි යහපාලනේ පහුගේ කියපු ආණ්ඩුව සියල්ලම මේක වග කියන්න ඕන. මේ පිළිබඳව එස අපි දැක්කා පහුගේ කාලේ ඈ ඒ රාජ්‍ය සේවයට බදවාගෙන අද ගොඩාක් අතරමං වෙච්චා ඇත් ඉන්නවා. ඒකනත් අපි මතක් කරන්න ඕනේ. අපි දැක්කා පහුගේ කාලේ ඒ ඉරාන් වික්‍රමරත්න මැතිතුමාගේ නායකතුමා දැක්කා අපි උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු. එන්න ඔයාගේ දීල 4-5000ක් පුරවල අද ඒ කට්ටියට ලොකු නොඑක් ප්‍රශ්න. ඒ වාගේ ජනප්‍රිය තීන්දු අරන් ගන්න ගිහිලා තමයි අපේ රටේ ආර්ථිකයට ගොඩාක් ප්‍රශ්න ඇති උනේ. ඒ නිසා ඒ වාගේ තීන්දු තීරණ නොගෙන අපි රටක් හැටියට අපි සියලු දෙනාම එකහවිය යුතු වෙලාවක් මේක. එහෙනම් අපිත් එක්ක ශ්‍රී ලංකා පොජ්ජන්න පෙරමුණේ අපිත් එක්ක හිටියා 140 ගානක් අපේ මන්ත්‍රීවරු. ඒ සියලු දෙනා යම් පුංචි සුළු දේවල් නිසා අද අපිත් එක්ක අමනාප වෙල සුවාදිර වෙල කණ්ඩායම් වශයෙන් විපක්ෂයට ගිලා දෙන සමහරක් අපිත් එක්ක ඉන්නවා. ඒ සියලු දෙනාටම මම ආරාධනය කරනවා අපි සියලු දෙනාම එකට එක්ක આવෙමු. අපිට මහ ජනතාව ඡන්දේ දුන්නේ අවුරුදු 5කට අපි ස්වාධීන වෙන්නවත් පක්ෂ හැරයන්ටවත් දෙවේ. එහෙනම් අපි සුළු වැරදි තියෙන්න පුළුවන්. වැරදි නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. එදා ඒ සියලු දෙනාට මම වෘතව ආරාධනය කරනවා මේ රට වෙනුවෙන් මේ නුණගත කාලය අවසන් කරන්න අපිත් එක්ක නැවත වරාවක් එක්වෙන්න කියලා සහෝදරත්වයෙන් මම ඒ අයට ආරාධනා කරනවා. ඒ වගේම මම දැක්ක අර විපක්ෂ මන්ත්‍රීවරයෙක් කිව්වා ඊයේ මං හිතන්නේ පක්ෂ 16ක්ද කොහෙද එක්කහුවෙල මැතිවරණ කොමසාරිස්තුමා හම්බෙල මැතිවරණ ඉක්මනින් තියන්න කියලා ඉල්ලීමක් කරා. ඒක හොඳයි. හැබැයි ඒ ඇයට ඔය ඒ කාලේ මං දැක්කා ඒ ආණ්ඩුව තුල හිටපු පක්ෂවල රාශියක් ඔතෙන්ද ගියා. හැබැයි ඒ ඇයට අමතකලේ තියෙනවා
මම මන්ත්‍රීමා කාලය අවසානයේ
හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට 2011 පළාත් පාලන මැතිවරණ පස්සේ 2015 තමයි මැතිවරණ තියන්නේ පළාත් පාලන මැතිවරණේ. ඔය කියන කට්ටිය ඊයේ ගියේ කට්ටිය. හැබැයි තිබ්බේ 2018. 2018 මමත් පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් හිටියා.
2018
තමයි පළාත් සභා මැතිවරණ තියන්න තිබ්බේ. තිබ්බද? නැහැ. අද වෙනතුරු නැහැ. ඒ නිසා ඒ ඇත්ත එකට මම කියන්න ඕනේ. අපේ ඇත්තම කියන්න ඕනේ. එසේ කියමින් මට අවස්ථාව ලබා දී පිළිබඳව මගේ ස්තුතිය පුද කරමින් මගේ කතාව අවසන් කරනවා බොහොම ස්තුතියි.
ස්තුති ගරු අනුරූපේ දසනිය අපමැතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
අපේ මූලාසනාරූඪ කරු සභාපතිතුමනි, ලංකාවේ මේ අවුරුද්දේ අයවැය ඉදිරිපත් කරන්න, කියන්නේ ලබන වසරේ අයවැය ඉදිරිපත් කරන්නේ මං හිතන්නේ අපි ඉතාමත්ම බරපතල ආර්ථික අර්බුදයකට එකතු වෙලා ඉන්න වෙලාවක. තාමත් ආණ්ඩුක පැහැදිලි කරන්නේ නැහැ මේ ආර්ථික අර්බුදයේ සැබෑ දිගඵල. මේ සැබෑ දිගඵල ඉදිරිපත් නොකරන නිසාම මේ සැරේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා අයවැයක් ඉදිරිපත් කරන්න. ඒක අයවැයකට වඩා මං හිතන්නේ සංකල්ප පත්‍රිකාවක් කියලා කිව්වොත් ඒක නිවැරදි කියලා මට හිතෙනවා. සමහර සංකල්ප 2025 ක්‍රියා අවසන් වෙනවලු, සමහර ඒවා ඊට පහු වෙනවලු, මේ ආදි වශයෙන් කියනවා. ඒ සංකල්ප සමහරක් නරක සංකල්ප නෙවෙයි. නමුත් ඒ සංකල්ප මතම මේ ආර්ථිකය ගෙනියන්න පුළුවන්. මම අහන්න කැමතියි මේ රටේ ආර්ථික පිළිබඳ තීරණ පසුගිය කාලයේ පුලාම අපි අරගෙන තියෙන නිසි පරීක්ෂාවකින් තොරව. ඒ විශාල පර්යේෂණවල අවසන් ප්‍රතිඵලය තමයි රට අද දැවැන්ත මංකොලොත්භාවයට පත් කිරීම. මම දැක්කා රාජ්‍ය මුදල් ඇමතුමා කියනවා මේ යුක්‍රේනයේ ප්‍රශ්නේ නිසා අපිට බලපාල තියෙනවා කියලා. අපිට මේ ප්‍රශ්න ඇති වුණේ යුක්‍රේන ප්‍රශ්න ඇති වෙන්න ඉස්සර වෙලා. අපි බංකොලොත් උනේ යුක්‍රේන ප්‍රශ්න ඇති වෙන්න ඉස්සෙල්ලා අපේම ආර්ථික ක්‍රියාවලිය වැරද්ද නිසා. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා මේ රජය මොන පියවර ගත්තත් ඒ පියවර ජනතාවට තේරෙන්නේ නැහැ. ජනතාවට ආදරෙන් ගන්න පියවරක් කියලා. ඒ මත ගැටුම නිසා ආණ්ඩුවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මත ගැටුම නිසා ඇති වෙලා තියෙන වියවුල. ඒ නිසා වියවුලේ අවසන් ප්‍රතිඵලය තමයි මේ කොන්සෙප්ට් පේපරයක් එහෙම නැත්නම් සංකල්ප පත්‍රිකාවකින් මේ මුළු කතාවම වහන්න උත්සාහ කරන ඇත්ත කතා නොකර. ඔබ දන්නවා මේ රටේ බඩු මිල බොහෝ පවුල්වලට දරා ගන්න බෑ. මේ නිසා හැම පවුලක්ම ලොකු දුෂ්කරතාවයට පත් වෙලා තියෙනවා. රටේ ණය පොලිය කියලා දාපු හන්දා හැම රාජ්‍ය සේවකෙක්ම විශාල දුෂ්චරතාවයට පත් වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි කෘෂිකර්මාන්තය කාබනික කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීමේ මෝඩම තීන්දුව. ඒ තීන්දුවත් එක්කම අපේ රටේ කෘෂිකර්මාන්තය බරපතල ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. අදත් මම දැක්ක කෘෂිකර්ම ඇමතිතුමා කියනවා මට මේ දොඩංගොඩ වගේ ඔක්කොම බදා ගන්න බෑ, මම යූරියා ටිකයි කුඹුර වලට බිම් පෝරයි ටික දෙන්නම් කියලා. ඉතින් හිතාගත්තා කියන්නේ අපේ ලංකාවේ කොයිතරම් ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒ අතරතුර මේ ආණ්ඩුව මේ ප්‍රශ්නේ කොයිතරම් උග්‍ර කරගෙන තියෙනවද කිව්වොත් සහල් මෙට්‍රික් ටොන් 800,000කට ආසන්න ප්‍රමාණයක් රට ගෙන්නලා තියෙනවා. සක් ගොවියට තමන්ගේ නිෂ්පාදන විකුණ ගන්න බෑ. ඒ නිසා ලංකාවේ සහල් වල ලොකු ප්‍රශ්නයක් අනාගතයේ ඇති වෙනවා කියලා මං කියන්න කැමතියි. දැන් මේ කෘෂි අපනයන සඳහා ඉඩම් දෙනවා කියලා කියන හොඳ අදහසක්. හැබැයි මේකට කෝ ප්‍රාග්ධනේ? ප්‍රාග්ධනේ ගන්න බෑ. 30% බැංකු පොලියක් ඉහළ යනකොට ඒ කෘෂි නිෂ්පාදනය කවුද අරගෙන ප්‍රාග්ධනේ යොදලා හදන්නේ? යෙදවුම් සඳහා වන මිද කොහොමද? ඩීසල් සඳහා වන වියදම කුමක්ද? යන්ත්‍රෝපකරණ සඳහා වියදම් මොකද්ද? මේ ගැන කිසිම කතාවක් නැහැ. 1972 අංක 1 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ අක්කර 700,000 අරන් තියෙනවා රටේ වවපු ඉඩම්. රම්පවුම් වතු අරන් තියෙනවා අක්කර 339,000. ඔබ දන්නවා මේක කොහොමද මේ තත්ත්වය තියෙන්නේ කියලා. මේකට වෙච්ච දේ අපි දන්නවා. අවසානයේ මේක එක් එක් පුද්ගලයෝ අතර ගියා ඉතාමත්ම සුළු මුදලකට. එහෙම නැත්තම් මේවා අවභාවිතා වුණා. ලංකාවේ ඒ ආණ්ඩුව බලාපොරොත්තු නම් හොඳ දෙයක්. ඊට පස්සේ ඇති වුණු ආණ්ඩුවෙන් සම්පූර්ණ වෙනස් දෙයක් කරලා ඒ මතය සම්පූර්ණයෙන් වෙනස් කෙරුවා. දැන් අද කියනවා රජයේ ඉඩම් බැහැර කිරීමට සියලුම ආයතන එකතු කරලා ඒ වගකීම දෙනවා කියලා ප්‍රාදේශීය ලේකම්වරයට. මේක එහෙම පිටින්ම දේශපාලන තීන්දුවක්. මේ මගින් අපේ ලංකාවේ කුප්‍රකට ඉඩම් පිළිබඳ දේශපාලන මැදිහත්වීම පටන් ගන්නවා. අද තමුන්නාන්සලා දන්න හැටියට මම අහලා තියෙන හැටියට කැලෑ ඉඩම් හෙක්ටයාර 25,000ක් විතර එලි කළ තියෙන පවුගේ කාලේ කොහොමද කෙරුවේ? ඒ තමයි මේ ආණ්ඩුව ආපු ගමන්ම අවශේෂ කැලෑවන් දිසාපතිවරයාට ආපහු දුන්නා. ඒ නිසා හේන් වැවීම ආදී නොයෙකුත් කාරණා ඒවා හොඳ කාරණා වෙන්න පුළුවන්. නමුත් ඒ හරහා විශාල පිරිසකට ගොවියන් නොවන පිරිසක් ඉඩම් වල අයිතිකරුවන් බවට පත්වලා ඉඩම් විනාශ කරලා තියෙනවා. අත වශයෙන්ම අපේ රටේ ව්‍යාපෘති පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යාපෘති කළමනාකරණයට එක අංශයක් පත් කරන එක හොඳයි. ඒක හොඳ යෝජනාවක්. නමුත් අපේ රටේ මෙච්චර කාලයක් වුණේ මොකද්ද? ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ තිබුණා ව්‍යාපෘතියක ආර්ථික ඵලදායිතාවයේ සොයා බැලීමට අංශ 4ක් කලින් තිබුණා. ඒ කියන්නේ අංශ 4ෙන් පෙරලා තමයි කැබිනට් මණ්ඩලයට එන්නේ මේ ව්‍යාපෘතිය කිරීම සුදුසුයි, මේකට ණය ගැනීම සුදුසුයි කියලා. නමුත් කැබිනට් මණ්ඩලය විසින් පසුගිය කාලෙදී මේක අහෝසි කළා, මේ වගකීම කැබිනට් මණ්ඩලයට පත් කරගත්තා. ඒ ගැත්ත හේතුව නිසා තනි යෝජනා සිංගල් සෝස් යෝජනා 160,000 විතර අධ්‍යයනයකින් තොරව ලංකාවේ සිද්ධ වුණා. ඒක තමයි මේ විශාල ණය බරට හේතුව. ඒ කියන්නේ ණය ගන්නවා නම් ඒ ණය වලට තියෙන්න ඕනේ ආපහු ගැනීමක්. ඒ කියන්නේ ආපහු ආදායම් උත්පාදනයක්. ආදායම් උත්පාදනයක් කරන්නේ නැතුව සමහර අංශවලට අධික ලෙස ණය ගැනීම නිසා අපි දැවැන්ත ණයබරක ඉන්නේ හේතුව නිසායි. කියන්නේ මුදල් අමාත්‍යාංශයට බලයක් තිබුණේ නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ බලය අහෝසි කෙරුවා. මේ වාගේ සක්්‍යතාවයේ පරීක්ෂා කරන ඒ කොමිටි හතරම අහෝසි කිරීමෙන් අද යෝජනා කරලා තියෙනවා ඒක කරන්න. ඒක නරක අදහසක් නෙමෙයි, ඒක හොඳ අදහසක්. නමුත් එතකොට අස්සය යවලා ස්ථාලේ වැහුවා වගේ වැඩක් තියෙනවා. මොකද අද අපේ රටේ බංකොලොත් රටකට ආයෝජනයේ සඳහා කවුරුවත් ව්‍යාපෘති සඳහා එන්නේ නැහැ. ඒ එන්නේ නැති නිසා දැන් ආපහු අපි එකපත් කරන්න යනවා. මේක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මම හිතනවා මේ අයවැය ප්‍රධාන අංශයක් අමතක කරලා තියෙනවා. ඒ තමයි කෘෂිකර්මාංශය. කෘෂිකර්මාංශයට මීට වඩා ලොකු ඉඩක් දෙන්න තිබුණා. මීට වඩා ලොකු මුදලක් දෙන්න තිබුණා. මීට වඩා ඒ අංශය ගැන ක්‍රියාත්මක කරන්න අපනයන කෘෂිකර්මාන්තයකට අපි යනවා නම් ඒ අපනයන කෘෂිකර්මාන්තය සහ දේශීය කෘෂිකර්මාන්තයට අනිවාර්යයෙන්ම සහන දිය යුතුයි. එහෙම නැත්නම් කෘෂිකර්මාන්තය මැරෙනවා. මේ වගේ
දැවැන්ත
මේ නිසා මම හිතනවා මේක කරන්න ඕනේ කියලා. දැන් මම ගන්න අවසන් කාරණේ තමයි ගරු සභාපතිතුමනි මේ සුභසාධන ප්‍රතිපත්ති. මේ සුභසාධනය දැන් අවශ්‍යයි. මේ රටේ අපි හිතන්නේ කණ්ඩායමක් කබලෙන් ලිපට වැටිලා තියෙනවා. ආදායම් අහිමි වෙලා තියෙනවා. ආදායම් අඩු වෙලා තියෙනවා. වියදම් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා සුභසාධනය සඳහා මම හිතනවා අනිවාර්යයෙන්ම අපි ලොකු අත්දැකීමක් කරන්න ඕනේ කියලා. ඊළඟට මේ හේතු නිසාම ඊළඟට රැකියා උත්පාදනය ඉතාම අසාර්ථක. ඔබ දන්නවා මේ ආණ්ඩුව අරගත්ත අට සමතුන් විශාල ප්‍රමාණයක්. ඒ අට සමතුන් එක්කෙනෙකුට දෙන්නේ රුපියල් 22,500යි. ඒ හුඟක් දෙනෙක් අපිට කියනවා මේ මුදලෙන් කිසි දෙයක් කරන්න බෑ, අපිට ජීවත් වෙන්න බෑ කියලා. රාජ්‍ය සේවයට පඩි අඩුයි, නමුත් මෙයා ඉතාම අඩුයි. ඉතින් ඒ නිසා මේ තමන් මේ යම්කිසි කාරණාවට ගත්ත අයට මං කියන්නේ වැටුප් වැඩි කිරීමකටත් වඩා ඔවුන්ට ජීවත් වීම සඳහා සහනයක් ලබා දීම සඳහා ක්‍රියා කරන එක ඒ අයට විතරක් නෙමෙයි, අද රජයේ පඩි ගන්න සංස්ථාවල සේවක දැන් මෙතුමන්ල දාලා තියෙනවා. කරු සභාපතිතුමනි මට විනාඩියක් දෙන්න. මේ ආයතන ප්‍රතිසංවිධානය, ඒ කියන්නේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන එක්කෝ එක පුද්ගලික දෙනවා, එහෙම නැත්නම් ඒක මේ රාජ්‍ය පෞද්ගලික හවුල් කාර්යත්වයකට සබා දෙනවා. එතකොට ඔබ දන්නවා විශාල පිරිසකට සමහර රැකියා අහිමි වෙන්න පුළුවන්. බය තියෙනවා අය අතරේ. එවැනි අවස්ථාවක එයා රැක් ගන්න කිසිම වැඩ පිළිලක් නැහැ. මම උදාහරණයක් ගේන්න කැමතියි. මම මේ වාස්තුවේ මැත්තමා දන්නා 1980 වැඩ වර්ධනයෙන් 40,000කට රස්සාවල් නැතුව ගිය එකපාරක්. ඒ කාලේ අපි නීති විද්‍යාලයේ සිසු. මට හොඳට මතකයි ඒ පිරිස එළියට දාලා ඒ ආයතන ප්‍රතිව්‍යුහගත කෙරුවා. අවසානයේ ප්‍රේමදාස මැත්තමා ඇවිල්ලා එයාට රස්සා දෙන්න කිව්වා. රජේ රස්ස හම්බුණා. අනික් අයට යනකොට එහෙම තැනක් තිබුණේ නැහැ. සමහර අය වහබීලා මැරුණා. ඒ නිසා මේ ප්‍රතිව්‍යුහගතකරණය කරනවා නම් තමුන්නාන්සලා සමහර ඒවා කරන්න වෙයි. එවැනි අවස්ථාවක ඒ රැකියා යම් සමා වෙන්න ඒ අය සම්බන්ධයෙන් සොයා බලන වැඩපිළිවෙලක් මේ අයවැයට ඇතුල් කරලා නැහැ. ඒක කරුණාකරලා 100% ගන්න කියලා ඉල්ලා සිටින්නේ. මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
Thank you.